ගරු ඕෂණී උමංගා මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, අද සෞඛ්‍ය හා ජනමාධ්‍ය වෛශේෂය පිළිබඳව සාකච්ඡාවේදී වැඩියෙන් කතාබහට ලක් නොවෙච්ච කාරණාවක් තමයි තැපෑල කියන්නේ. තොරතුරු තාක්ෂණයේ දියුණු වෙන්නේ ඉස්සෙල්ලා ජංගම දුරකථන, ස්ථාවර දුරකථන පහසුකම් ලැබෙන්න පෙර අපි දුක, සැප, සතුට, වියෝව, ශෝකය, ආදරය මේ සියල්ලක්ම බෙදා හදාගත්තේ, මේ සියල්ලක්ම හුවමාරු කරගත්තේ තැපෑල හරහා. අපේ ගමට දිනපතාම එන නිලධාරියා කවුද කියලා මතක් කළොත් එහෙම ඕනිම කෙනෙකුට මතක් වෙන්නේ තැපැල් මහත්මයා. අපි කියන්නේ පියුම් මහත්තයා කියලා. ඉතින් අපේ ආච්චිලා සියලගේ, අම්මලා තාත්තලාගේ අපේ කාලේ ඉඳලා අර පුට්සයිකලේ පැදගෙන ඇවිල්ලා බෙල්ලක කරන ගහන ඒ ක්‍රමය තාමත් ඒ අයුරින්ම තමයි පවත්වගෙන යන්නේ. ඉතින් ජන ජීවිතයට ඉතාමත් සමීප සම්බන්ධතාවයක් තියෙනවා ඔවුන් මිනිසුන් සමග. ඒ වගේම අධිරාජ්‍යවාදී යුගයේ සිට අද දක්වාම අවම පහසුකම් වලින් උනත් වටිනාම කාර්යයක් භාරයක් ඉටු කරන මේ තැපැල් සේවයේ නියතු නිලධාරීන් හට හිමිවිය යුතු වැටුප් වර්ධක, ඔවුන්ගේ වරප්‍රසාද ස්ථිරවීම්, උසස්වීම් මේ කිසිවක් ලැබිලා තිබුණේ නැහැ. ඒ වගේම අද මේ වෛශේෂය පිළිබඳව කතා කරද්දී ජනමාධ්‍ය පිළිබඳව කතා කරන නිසා ගොඩක් අයගෙන් විවිධාකාරයේ මැසේජ් ආවා. සමහරු එවලා තිබුණා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරන නිවේදන මහත්ම සහන නිවේදකය ලෙස අපි බැඳුනේ 2005. හැබැයි 2015 ජුනි කොන්තරත් නිවේදකය ලෙස පත්වීම් ලැබුණා. තාමත් ඔවුන් කොන්තරත් අවුරුදු 20ක් ගත වෙලා. ඉතින් අපි ඉදිරියේදී මේ සියල්ලම ක්‍රමානුකූලව සකස් කරමින් ඔවුන්ට ලැබිය යුතු දේශපාලන අතපෙවීමකින් තොරව පසුගිය කාලයේ පුරාවටම අපි දැක්කා මේ පත්වීම්, මාරුවීම්, මුසසීම් සියල්ලක්ම දේශපාලන බලපෑම් මත තමයි තමන්ගේ හිතමිතුරාදීන්ට, නාතීන්ට තමයි ලැබුණේ. නමුත් ඒ සම්ප්‍රදාය සම්පූර්ණම, ඒ සංස්කෘතිය සම්පූර්ණම ඉවත් කළා සුදුසාට සුදුසු තැන ලැබා දීම වෙනුවෙන් අපි මේ සියල්ලම ක්‍රමානුකූලව කටයුතු කරමින් යනවා. ඒ වගේම විවිධ ආණ්ඩු මේ රට පාලන කරන කාලයේ වුණත් නූතන සමාජයට ගැළපෙන අයුරින් යාවත් කාලීනව මේ තැපෑල දියුණු කරන්න කටයුතු යොදලා තිබුණ නැහැ. නමුත් අපි 2025 අයවැය කෙටුම්පත ඉදිරිපත් කළා සාකච්ඡාවට ගනු ලබන මේ මොහොතේ ගරු සභාව දැනුවත් කරන්න කැමති අපි අපේ ඉදිරි සැලසුම් පිළිබඳව. ඒ අනුව අපි නවීන තාක්ෂණික දියුණුවේ අභියෝග මැද වුවත් තැපෑල සේවකයින්ට, තැපෑල මිනිසුන්ට වඩාත් හොඳ සේවයක් සලසන නූතනවාදී දියුණු ආයතනයක් බවට පත් කරන්න සැලසුම් සකස් කළා ඉවරයි. ඒ අනුව ඔබට මතක ඇති පසුගිය කාලේ පුරාවටම ඔබ දකින්න ඇති නුවරඑළිය තියෙන තැපැල් මධ්‍යස්ථානයට වෙන්න ගිය දේ හිටපු ජනාධිපතිවරු හරියට වෙන්දේසිකරුවෝ ඇවිල්ලා තක්සේරු කරනවා වගේ රාජ්‍ය නිලධාරීන් ගෙනලා හෝටල් වලට ඔවුන්ට බලපෑම් කළා. විවිධාකාරයෙන් ඒ ආයතන පවරා ගන්න, ඒ ආයතන විකුණන්න උත්සාහ කළා. නමුත් අපි රජයක් විදිහට ඒ විකුණන්න නොදී ඒ රජයේ සම්පත් නැවත පවරගෙන අපි ඒවා දියුණු කරලා සංචාර කර්මාන්තය සඳහා ඒ සංචාරක කර්මාන්තය නගා සිටවන්න දායකත්වයක් දීලා තියෙනවා. තැපැල් මධ්‍යස්ථානයේ ඒ විකුණන්න හදපු එක ඉතාමත් වටිනා පෞරාණික වටිනාකමක් සහිත ස්ථානයක්. හැබැයි මේ වෙන විට අපි එතනින් එහාට ගිහිලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න සංචාරකයින්ට තමන්ගේ ෆොටෝ එකක් අරගෙන තමන්ගේ රටට යනකොට ඒ සමරු මුද්දරයක් සකස් කරලා ඒක මතක සටහනක් විදිහට අරයි යන්න පුළුවන් වෙන විදිහට විවිධාකාරයේ ක්‍රමවේද සකස් කරලා තියෙනවා. ඒ වගේම දැන් මතක් කරන්න ඕනි ගුවන් විදුලි සංස්ථාවට අයිති එක ඉඩමකුත් මේ විදිහටම ගිය කාලේ නුවරඑළියේ තියෙන සර්කිට් එක සීල් තියලා තියෙනවා. මේ වෙනකොට ඒකත් ස්පාහයකට ගත්තා කියලා සාක්ෂි ලැබිලා තියෙනවා. ඉතින් ඔය ආකාරයට තමයි පසුගිය කාලයේ පුරාවටම රාජ්‍ය දේපලාව භාවිතාවට ලක් කළේ. එහෙම වෙන්න නොදී මේවා ජනතාවගේ සුබසාධනය උදෙසා, ජනතාවට ඒවැය ප්‍රතිඵලාභ වරප්‍රසාද ලැබීම උදෙසා අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම සාම්ප්‍රදායික ලියුම් හුවමාරුවේ නැහැරට ගිහිල්ලා නූතන යුගයේ තමගේ කාර්යභාරය තැපැලා හඳුනා ගනිමින් තියෙනවා. ඒ නිසාම නැවතත් අපිට නැති වෙලා තියෙන පරණ ශ්‍රී විභූතිය අත්පත් කර ගැනීම වෙනුවෙන් සියලු දෙනාම වැඩ ආරම්භ කළා තියෙනවා. ඒ 2025 වර්ෂයේ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 18,000ක් දක්වා වර්ධනය කර ගැනීමට ඔවුන් සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ වගේම චයිනා පෝස්ටල් එක්ස්ප්‍රෙස් ලොජිස්ටික් කෝපරේටර් ලිමිටඩ් සමග ඊ පැකට් වෙනුවෙන් දීපාර්ශික ගීවිසිම් වලට එළඹිලා තැපැල් දෙපාර්තමේන්තුවේ ගෙවීන් කටයුතු සඳහා භාවිතා වන මුර්දුකාංක ඊ කවුන්ටර් සරහා ගනුදෙනු කිරීමට, ඒ වගේම ඊ කොමර්ස්, ඒ වගේම e-post, digital post, mobile apps, EMS, ඒ කියන්නේ අවම මුදලකින් අපේ භාණ්ඩ තම වෙන විදේශ රටවල් වලට ගෙනියාම සඳහා ඒ ක්‍රම යාවත් කාලීන කළා ක්‍රියාත්මක වෙනවා. නවීන තාක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් ඉතාමත්
ගරු මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි දෙකක කාලයක් පමණයි තව තියෙන්නේ.
ස්තුතියි සභාපතිතුමනි. යාවත් කාලීන කළා ඒ වගේ ලාභය ලැබන ආයතන, ඒ කියන්නේ බ්‍රේක් ඉවන් එකේවත් නැති ආයතන, පාඩු ලබන ආයතන බ්‍රේක් ඉවන් එක දක්වා ගෙනහලා ලාභ ලබන ආයතන බවට පත් කර ගැනීමට අපි ක්‍රමවේද සකස් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් මිලියන 23,918ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කළා තියෙනවා. ඒ වගේම ලෝකයේ තියෙනවා නීතියක් ඇන්ටිසයිෆරින් ලෝ කියලා. ඒ කියන්නේ එංගලන්තයේ, ඉන්දියාවෝ, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල මේ නීති ක්‍රියාත්මකයි. ඒ වගේම මේවා අපේ රටේ, මම මේ කතා කරන්න යන්නේ අපේ ජාතික මාධ්‍යයට වෙලා තියෙන විනාශය පිළිබඳව, අපේ රටේ මේ ක්‍රීඩාවන් පිළිබඳව පසුගිය කාලේ පුරා මං හිතන්නේ ජගත් මනුවන් මන්ත්‍රීතුමත් මේ පිළිබඳව කතා කරලා තිබුණා. ජාතික නාලිකාවලින් විකාශනය වෙන්න තියෙච්ච ගොඩක් දේවල් ඔවුන් CNS නාලිකාව හරහා 2011 කැබිනට් පේපර් එකක් දාලා ඒකේ තිබිච්ච මොනොපොලියක නැති කළා. ඒ ඔස්සේ 2011 වර්ල්ඩ් කප් මැච් එකෙන් ඇඩ්වර්ටයිසින් වලින් හොයලා තියෙනවා මිලියන 400ක් ජාතික නාලිකාව හද වෙනකොට රුපියල් අකත් හොයන්න නැති තත්ත්වෙට කඩාවටලා තියෙනවා. එතකොට මේ නීතිය ක්‍රියාත්මක වෙන රටවල් තම මේ ක්‍රීඩාව තමන්ගේ රටේ මොන චැනල් එකේ විකාශනය වුණත් තමන්ගේ ජාතික නාලිකාවෙත් විකාශනය කරනවා. ඒ අනුව මම මේ ගරු සභාවට යෝජනා කරනවා ජාතික නාලිකාවට ඉවෙන්ට් ඔෆ් ද නැෂනල් ඉන්ට්‍රෙස්ට්, ජාතික වැදගත්කමකින් යුතු ඉවෙන්ට්ස් සියල්ලම ජාතික නාලිකාවෙන් පෙන්වන්න කියලා. මේක වින් වින් සිටුේෂන් එකක්. මොකද ඕනර්ෂිප් එක මොන නාලිකාව සතුව තිබුණත් ඒකේ ජාතික නාලිකාව ඇඩ්වර්ටයිසින් වලින්
හොයන
යම් කොටසක් වැඩි ප්‍රමාණයක් ඒ ඕනර්ෂිප් එක තියෙන අයට දෙන්න පුළුවන්. ඉතින් ඒ දීලත් 25%ක් වගේ ප්‍රමාණයක් ජාතික නාලිකාව සතු වෙනවා. මේ විදිහට රාජ්‍ය ආයතන බිඳවට්ටලා තියෙච්ච රාජ්‍ය ආයතන බ්‍රේක් ඉවන් එක දක්වා ගෙනහලා ඒව ලාභ ලබන ආයතන දක්වා පත් කිරීම වෙනුවෙන් අපි මේ අයවැය සකස් කරලා තියෙනවා. ඉතින් අපි විපක්ෂයේ සිටින ගරු මන්ත්‍රීතුමන්ලා අපි හිතනවා ඔබගේ සහයෝගය දක්වයි කියලා මේ රට පොහොසත් රටක් බවට පත් කළා, ඒකේ මිනිසුන්ගේ ජීවිත ලස්සන ජීවිත බවට පත් කරගන්න. ස්තුතියි සභාපතිතුමනි.